තවත් ප්‍රශ්නයක්. ඒ ඒ කර්ම වලට අදාළ කර්ම විපාක ගොඩ නැගීමේදී විශේෂිත බලවේගයක් ක්‍රියාත්මක නොවේ නම් ඉහතකී කර්ම විපාකයන් ගොඩ නැගීමේ ක්‍රමවේදය ගැන විතරයක් බුද්ධහමේ හමු වෙනවාද කියලා මේ අහන්නේ. එසේ හමුවේ නම් ඒ ගැන විග්‍රහයක් කරන්න මේ බලාපොරොත්තු ඉල්ලා හිටිනවා. දැන් මේක බුදුදහමේ පෙන්වා තිබෙන ක්‍රමයක් තියෙන්නේ. මොකද්ද? හේතුවට අනුකූලයි ඵලය. හේතුව යම්සේද ඵලය එසේ. ඉතින් මේක තමයි මූල ධර්මය. ඉතින් අන්නේ ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ওই තමයි පරිත්‍යාගපාදයේ මූලික සිද්ධාන්තය මේ අහපු එක. මේ හේතුවල ක්‍රමයක් තියෙනවාද කියලා අහන්නේ මේක වෙනවද කියලා. ඉතින් වෙන එක තමයි පෙන්වන්නේ මේ විදිහට. මේ ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්ලි මෙය වේ. ඉමස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපන් කල්ලි මෙය උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මෙය නොවේ. ඉමස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරෝධ නිසා මේදී නිරෝධ වෙනවා. අන්න හේතුවේ ඵලයේ හටගන්න හැටි හේතු නිරෝධින් ඵලයේ නිරුද්ධ හේතුන් පරිත්‍ය සම්භූතං හේතු බංගා නිරුජ්ජති කිව්වෙත් ඔය ටිකයි. ඉතින් එතන අහන්නේ මොකද්ද? මේක අහන්නේ කර්ම විපාක ගොඩනැගීමේදී විශේෂිත බලවේගයක් ක්‍රියාත්මක නොවේ නම් කියන මෙතන තේරුම් ගන්න විශේෂිත බලවේගයක් කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. බාහිර අපිට පිළිසරණ වෙන්න හෝ අපිට හිඟි හිංසා කරන්න හෝ බලවේගයක් එහෙම බාහිරින් එන එකක් නෑ කියන එකයි මේ පෙන්නන්නේ. විශේෂිත බලවේගයක් නෑ කිව්වේ. ඒකේ උරුම බලවේගයක් තියෙනවා. අපේ ගති ලක්ෂණයක් හිතේ මතුවෙනකොට විඥානයක් පහළ වෙනකොට ඒ විඥානීයම හටගන්න ස්වභාවයක් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක තමයි හේතු අනුකූල ඵලයේ කියන්නේ. හිත රාගික නම් රාගසහගත හිතක් ගොඩනැගුණාම රාග විඥානයක් ගොඩනැගුණාම රාග අනුකූල නාම රූප ගොඩනැගීම ඒකේ ඵලය වශයෙන් සිද්ධ වෙනවා. ශක්තියක් ගොඩනැගෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියන එක ක්‍රම දෙකක්. එකක් සහජාත කර්ම ශක්තිය. අනික නානාක්ෂණික කර්ම ශක්තිය. සහජාත කර්ම ශක්තිය කියන්නේ හිත චේතනාවක් ගොඩනැගිනකොට හිතත් එක්ක ගොඩනැගෙනවා. අන්නේ හිතේ ගොඩනැගි හිත ගොඩනැගපු චේතනාවත් එක්කලාම ශක්තිය ගොඩනැගෙනවා. අන්නේ එක තියෙනවා සහජාත කර්ම ශක්තිය. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිච්ච කර්ම ශක්තිය සුදුසු වෙලාවක ඊට අවශ්‍ය පසුතලයක් හැදුන වෙලාවක ඒක ක්‍රියාත්මක කියලා හිතන්ගෙන බලවේගය ගොඩනැගෙනවා ඒක වැඩිලා. අන්නේ චේතනාවත් සමග වැදුනහම ඒ කර්ම ශක්තිය. අන්නේ චේතනාව නිසා ගොඩනැගිච්ච විඥාණයක් තියෙනවා නම් ඒ විඥාණයත් එක්ක ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වෙනවා ඒකෙම ගොඩනැගිලා. අන්නේ ගොඩනැගෙන ශක්ති විශේෂයේ ඊට අවශ්‍ය පසුතලයේ නැගුණාම ඒ පසුතලයත් එක්කලා ගොඩනැගිලා එනවා සකස් වෙනවා. අනික තමයි එහෙම පසුතලයක් අවසිනේ ආනන්තරි පාප කර්මයක් වයින් දෙයක් වලු. එන මහග්ගත කුසල කර්මයක් වලු. ඒකෙම ගොඩනගාගෙන ඒක පළවෙනි කළාම ගෙන දෙනවා. ඒ ශක්තිය ඒවැ ගැබ්බෙන සකස් වෙන හැටි. දැන් ඕක තේරුම් ගන්න මෙහෙම දෙයක්. අපිට සතුටු හිතක් ඇති වෙනවා යම් මොහොතක. ඒකේ හේතුකාරකයක් මතුවෙච්ච වෙලාව. දැන් අපි ඕනකමේ මූණ හැඩ ගහන්නෙත් නෑ. ඇඟ හැඩ ගහන්නෙත් නෑ. අපේ චර්යා රටාවට අපි විශේෂයෙන් කය මෙහෙම හදාගන්න මේ හිත හරකට මෙහෙමයි කය හදාගෙන ඉන්න ඕනි. මෙහෙමයි මූණ හදාගෙන ඉන්න ඕනි. එහෙම එකක් අපේ බලාපොරොත්තුවකුත් නෑ. දුක් හිතක් හට ගන්නවා. ඒ දුක ඇදුනහා මෙහෙමයි මූණ හදාගෙන ඉන්න ඕනි. මෙහෙමයි කය හදාගෙන ඉන්න ඕනි. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. රාග හිතක් හට ගන්නවා. දේශ හිතක් හට ගන්නවා. විවිධාකාර හිත හට ගන්නවා. ඒ හිත හටගත්තා මම මෙහෙමයි මූණ හැඩ ගහගෙන ඉන්න ඕනි. මෙහෙමයි චර්යාව හදා ගන්න ඕනි. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. හැබැයි කිසි කෙස්ක හරි වෙනසක් නැතුව රාගයක් ආවොත් රාගයට අනුකූලව මුළු කයම හැඩගැහෙනවා. තරහක් ආවොත් දත් මිටි කාගෙන අත් මත මිට මොලවාගෙන මූණ රෞද්‍ර කරගෙන යකාවාගේ හැදෙන ඇස් රවාගෙන හැදෙනවා. අපි එකක්වත් හිතන්නේ ඉස්සෙල්ලා හැදිලා ඉවරයි හිත එනකොට. මෝහිතක් ආවොත් මූණ ඉල්ලාගෙන රොබ්බාගෙන ඉන්නවා වගේ එකක් මොනවා කරන්නවත් දන්නේ නැහැ. අතපය කොහෙ දිනනවත් දන්නේ නැහැ. එහාට විසිලා මෙහාට විසිලා බලාගත් අතේ බලාගෙන ඉන්නවා. එහෙමත් කයක් හැදෙනවා. ඒ කයේ ස්වභාවය හිතට අනුකූල ශක්තියෙන් තමයි හදන්නේ. එහෙනම් කවදාවත් රාග හිතෙන් හටගන්න ශක්තිය මෛත්‍රී හිතකින් හටගන්නේ නැහැ. කරුණා හිතකින් හටගන්නේ නැහැ. වීතරාගී හිතකින් හටගන්නේ නැහැ රාගික ස්වභාවය. ඒක හරි වෙනම ආකාරයක්. හරි පැහැපත් වීතරාගී. වීත දෝෂී හිතකින් රෞද්‍ර ගති හටගන්නේ නැහැ. ඒක හොඳ සාන්තයි පැහැපත්. අන්නේ ආකාරයෙන් කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන ශක්ති ගොඩනැගීමක් එනවා. ඒ චිත්ත ස්වභාවයට අනුව. ඒ හිත ගොඩනගන්නේ යම්කිසි චේතනාවකින් නම් ඒ චේතනාවත් එක්කලා තානිකුත් චෛතසිකයන් සම්බන්ධ වෙලා ගොඩනගෙන මේ මානසික ගති ලක්ෂණයක් තියෙනවා. ඒ ගති ලක්ෂණයට අනුකූල වන්නා වූ චිත්ත ස්වභාවයකින් ක්‍රියාශක්තිය ගොඩනගෙනවා. ඒක කොටා නානක්ෂණික වශයෙන් කොයි කොයි මොහොතේ හරි මතුවෙච්ච වෙලාවක එන්න ශක්තියක් ගොඩනගනවා. අනික තමයි සහජාත වශයෙන් ඒ මොහොතේ මේ ගොඩනගනවා. අනේ මූණේ වෙනස් වීම ඇති වෙන්නේ ඒ ඒ හිත පහල එනකොට සහජාත ශක්තියෙන්. ඊට පස්සේ ඕක හැමෝ කොටසක් ගැබ් වෙලා තියෙනවා නාම ගෝත්‍ර කියන එකේ. නාම ගෝත්‍ර කියලා කොටසක් තියෙනවා. ඒක අපි නාම ලෝකයට අයිති. අපි කරන කියන සියලුම ක්‍රියාදාමයන් වල සටහන ඔන්නේ නාම ගෝත්‍ර කියන එකේ පිහිටනවා. ඒ ගති ලක්ෂණයක් ඇත්නම් ඒ ගති ලක්ෂණයට අනුකූලව ශක්තියක් පිහිටනවා ඒවත් එක්කලා. මෙන්න මේකට කියනවා නාම ගෝත්‍ර පද්ධතිය අපේ කර්ම ශක්තිය පිහිටනවා. ওই කර්ම ශක්තියට අවශ්‍ය කරන පසුතලිය ලෝකේ හැදුනහම ඕකෙන් ඇදලා එනවා අන්නේ ශක්ති විශේෂය. සමදීට සමදී ඇදිලා ඇවිදilla. ගතියට ගතිය සමාන නම් ඊට අනුකූල දේ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි සසරේදී පුරුදු කරගෙන තිබුණා නම් යම්කිසි දෙයක් ද්වේෂයෙන් හැම පුරුදු කරගෙන තිබුණා නම් ඕකද අපි පුරුදු වෙලා තිබුණේ. මොනවා හරි වචනයක් කිව්වොත් නැකිට ගාම ගහනවා කන පැලිලා යන්න කියලා ඔය જાතිය යන පුරුදු කරගෙන තිබුණේ. ඕක මොහොතකින් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඕක බලවත්ව කරගෙන තිබුණා නම් එහෙම. සමහර සමන්ද ගහන්නින් ගුරුවරයෙක් කියන්න පුළුවන් මේ ආදර්ශයක් වශයෙන් දෙන්න. හැදෙන්න පාරක් ගහන්න පුළුවන් ළමයෙකුට. ළමයා එක පාර අනිත් පැත්තට අතින් ගහන්න පුළුවන් ගුරුවරයාට. ගහලා වෙච්ච දෙයක් කියලා හිතා ගන්න පුළුවන්. අන්න අර ගැබ් වෙලා හැඟවිලා තිබිච්චා. ශනේකින් ඇදිලා ඉන හැටි. හොඳ පැත්තට නරක පැත්තට ඔකර මෙහෙමයි. අම්මත් එක්ක තාත්තලත් එක්ක ගමනක් යනවා. පුරුදු කරගෙන තිබුණා. ඔය ගෑනු ළමයෙක් එහෙම දැක්කහම මොනවා හරි කොලොප්පමක් කරන්න. ඉතින් හොඳ සුචරිත ගමනක් මේ යන්නේ අම්මා තාත්තත් එක්ක. යනකොට දැක්ක ගම මොකක් හරි අර කොලොප්පම කරනවා. කෙරලා ඉවිලා වටේ විඩවලනට අම්මා දැක්ක ඔක්කොම දැක අල්ලැජ්ජාය වනේන මම බලා ගන්න. වෙච්ච දෙයක් කියලා. අනික සෙනෙකින් එනේ පිළිතුරු එන්නේ ඔහොමයි. අපි පුරුදු කරගත්තේ ඒවා. මෙන්න මේ වගේ යම් යම් දේ පුරුදු කරගත්තාම අපි මරණාසන්න මොහොතක් වෙනකොට අපි උපාදාන කරගෙන තිබුණේ මොකද්ද ළඟ ළඟ ආසන්නේ. ඔන්න ඕක තමයි අපි ළඟ තිවිච්ච ගතිය. ওই ගතියට අනුකූල දේවල් සසරිදි කරලා තිවිච්ච අන්නාර නාම ගෝත්‍රයේ පිහිටු ශක්තියෙන් අනුකූලව හැදලා මෙතන වැඩ කරගන්නවා. පරිවාර කරගන්නවා. පරිවාර කරගත්තාම අන්න එක තමයි කර්ම කලම නිමිති ගති නිමිති වශයෙන් ඊළඟ අධ්‍යාපන අවස්ථකෙන පසුතලය හදලා දෙන්නේ. ඒක හැදුවට පස්සේ මොකද කරන්නේ? අපි ළඟ ප්‍රඥාව හෝ අවිද්‍යාව යම් කිසි ක්‍රමවේදයක් තිබුණාද ඊට අනුකූල විසඳුම ඔතින් දෙනවා. දීලා තමයි ඊළඟ භවයට අවශ්‍ය කරන පුනර්භවය හදලා දෙන්නේ. අවසාන චිත්ත වීතිය සකස් වෙලා භවයෙන් පුනර්භවය හදන ක්‍රමය. එතන පුනර්ජාතිය හදනවා ඊළඟ උප්පත්ති ආය ඇල්ලුවා. ඒකයි යන ක්‍රමය. ඉතින් ඒ උප්පත්ති අල්ලන්නේ ආපු හිතේ ස්වභාවය අනුව. හිත තිබුණේ මීහරක් ගතිය නම් එහෙම. රූපේ ගතිරුව මීහරක් වෙනවා. මෙතන තිවිච රූපේ මනුෂ රූපේට හේතු වෙච්ච පටිසන්ධිය ආපු ශක්තිය ගෙවිලා ඉවරයි භවාංගිලාගේ චුත වෙනවා. පුරුෙන්දී මීහරක් ගති නම් එහෙම. ඒකලම මීහරක් රූපේ මැවෙනවා. මෙවනට පස්සේ මනෝ මේ කායිකය මීහරක. ඊට අනුකූල ගති ලක්ෂණය තමයි මීහරක් හිත ඇදෙන්නේ. හැදිලා හිටම මෙතනින් ඒ ගතියට එනකොටම තව මීහරක එකක් පේනවා මුර අයින්ද යනවා. අයින්ද යනකොට මෙහෙමලා. කායි විතර පන්නේ තෝය හුලන් ටික ගියා මෙතන. මීහරක පන්නේනවා අනිකට අයින්. පස්සේ බලන ඒ මීහරකත් නැහැ කෝකත් නැහැ මූ මීහරක වෙලා ඉවරයි. අන්න ගති ලක්ෂණ. දැන් උනත් අපි හිරිතක් තියන කවුරු හරි සරහක් ආවම එකපාර කණ්ඩ පැනලා දඟලලා යන ගතිය. මේ කණ්ඩ පයින් සතුන්ගේ ගති ලක්ෂණයක් ආවොත් සමහරවල් බල්ලි කියලා කණ්ඩ පයින් යන බල්ලි එක්ක වශයෙන් අනික දැකලා. ඒ වුණා මොකද ඒ මෙතනින් කණ්ඩ පැනලා කිව්වේ චුත වෙලා ඊළඟ පටිසන්ධිය ලැබලා ගියා ගමනට. අන්න ගන්ධබ්බය වෙලා හිටන් ඊළඟ උපත් යල්ලුව හැටි. ಜಾති සංජාති විජය හැටි. ඉතින් ඕක මොකද කරන්නේ? ඔක්කාන්ති වෙන්න බලා ඉන්නවා බල් හරි සංවාසී දෙන සතුන්ගේ කාලෙදි මෙයි මස්ලී එකයක් ලබා ගන්න බලු ගන්ධබ්බය කියලා බලු ගබර ඔක්කාන්ති එනවා. අන්න බලට යන්නේ පටිසන්ධිය නෙමෙයි බලට යන්නේ ඔක්කාන්ති. අවිනිබ්බති කියන බල ඇතුලේ බල්ලගේ මස්ලේකයේ අර ගන්ධබ්බයට අනුකූලව බලු ගන්ධබ්බයට අනුකූලව හැද ගහිනවා. කන්දානම් පාතු ගාවෝ කියනනම් බලු පඤ්චස්කන්ධයක් හැදින්නේ බලු ස්කන්ධයකින් හැද ගන්නවා. ආයතනනම් පාතු ලාගල බලු වැහක් බලු කන් දෙක. ඉතින් බලු නාසයක් ওই විදිහට හැල බලු දිවක් බලු කයක් ඔක්කොම හැදිලා ලෝකෙට ආයි පහළන බල්ලෙක් කියලා. අනු ආයි ආයතන ප්‍රතිලාභය ලැබුවා. ඉතින් ආයි බල්ලා මිනිහා බල්ලා වුණා. යන ක්‍රමී. මේ හැම ක්‍රම වේදයක් තියෙනවා. ඉතින් දැනගන්න ඕනේ ඒ ශක්ති විශේෂය කවුරුවත් කරන එකක් නෙමෙයි. ඒක ඒ ගතියට උරුමයි. ගතියේ ගති රුව, ගති ගුණ, ගති හඬ ඔය තුන එකට උරුම වෙනවා. ඔය තුන එකට විගිලා තමයි සසල ගමනක් හැදෙන්නේ ගොඩ නැගෙන්නේ ගමන් කරන්නේ. හරි ගැඹුරු දැන් මේවා.